මිලකට කරු පියල් නිශාන්ත සිල්වා මැතිතුමා විනාඩි 17ක කාලයක් තියෙනවා.
මුළුසුන හොබවන අපේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දිනේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව අපි දැන් දින දෙකක් තිස්සේ සාකච්ඡා කරනවා, විවාද කරනවා. මට ලොකු වගකීමක් තියෙනවා. ධීවර අමාත්‍යාංශයේ හැටියට විශේෂයෙන්ම මේ ධීවර ජනතාව වෙනුවෙනුත්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ වෙනුවෙනුත් මේ උත්තරීතර සභාවට කරුණු ඉදිරිපත් කරන්න. මේ අනතුරත් එක්ක අපේ රටේ ජනතාවට, පරිසරයට, රටට මහ දැවැන්ත අනතුරක් සිදු වුණා. ඒ සියල්ල අතර විශේෂයෙන්ම ධීවර ක්ෂේත්‍රයට සිදු වූ ඒ බලපෑම ඉතාමත්ම විශාලයි. ඒ සිද්ධිය සිදු වූ වහම අපේ ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා රාජ්‍ය අමතිවරයා හැටියට මාවත්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ සීලු දෙනා කැඳවලා, ඒ වගේම අපේ ධීවර අමාත්‍යාංශයට සම්බන්ධ ආයතන තියෙන ඒ ආයතනවල ප්‍රධානීන් කැඳවලා ඉතාමත්ම කඩිනමින් මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ඉටු කරන්න කියලා ගරු ඇමැතිතුමා අපට උපදෙස් ලබා දුන්නා. ඒ උපදෙස් ලබා දීමත් එක්ක බොහොම ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ධීවර ක්ෂේත්‍රය වෙනුවෙන් අපට කළ හැකි උපරිම දායකත්වය ඒ ජනතාවට, ඒ වගේම ඒ ක්ෂේත්‍රයේ හිටපු අනිකුත් සම්බන්ධතා තිබිච්ච ඒ සීලු දෙනාගේ අවධානය යොමු කරලා මේ පිළිබඳව වැඩි යමක් ක්‍රියාත්මක කරන්නට අද වෙනකොට අපිට හැකියාව ලැබිලා තියෙනවා ගරු මුළුසුනේ සභාපතිතුමනි. මේ ගරු සභාව තුලත්, ඒ වගේම මේ සභාවෙන් පිටදීත් විපක්ෂයේ සමහර උදවිය මේ පිළිබඳව හරි අවබෝධයෙන් කතා කරාද කියන එක පිළිබඳව මං හිතන්නේ හෘද සාක්ෂියක් තියන අයට ලොකු ගැටලුවක් තියෙනවා. මම මේ කතා කරන්නේ ධීවර ක්ෂේත්‍රයේ පිළිබඳව මේ අනතුරත් එක්ක. එක් අවස්ථාවකදී කියනවා නිරෝෂන් පෙරේරා ගරු මන්ත්‍රීතුමා ධීවරයන්ට වන්දි ලැබුණේ නැහැ කියන ප්‍රකාශය නිකුත් කරා. අපි පැහැදිලිවම කියනවා මේ වන විට අපි ධීවරයන් සඳහා මිලියන 348ක වන්දි මුදලක් වට හතරකදී ධීවර ජනතාවට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වන විට හතරවෙනි වටේ වෙනකොට අද දිනේ අපි තවත් ප්‍රධානයන් වන්දි ප්‍රදානයක් කරා උදේ අපේ අමාත්‍යාංශයේදී. හතරවෙනි වන්දිය ලැබෙනකොට ධීවරෙක්ට මේ වන විට 112,500ක වන්දි මුදලක් දැනට හිමි වෙලා තියෙනවා.
ඕඩර් ප්ලීස් ගරු හරිණි අමරසූරි මැතිණිය මුලාසනයට.
මුළුසුනේ ගරු සභාපතිතුමියනි, මම කතා කරගෙන ගියේ ධීවර ක්ෂේත්‍රයේ සම්බන්ධව මේ අනතුරත් එක්ක සිදුවෙච්ච බලපෑම. එහිදී විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ අදහස් ප්‍රකාශ කරනකොට ඒ අය හරියට කරුණු අවබෝධ කරගෙන නෙවෙයි, ඒ අය කරුණු ඉදිරිපත් කරේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් තමන්ගේ පිලේ යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඒ වගේම මාධ්‍ය තුල මාතෘකාවක් බවට තමන් පත්වීමට වීරයෝ බවට පත්වීමට විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරා. එයින් නිරෝෂන් පෙරේර මන්ත්‍රීතුමා කියනවා දීවරයන්ට වන්දී ලැබී නැහැ කියලා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ වන විට මිලියන 3048ක වන්දි මුදලක් වට 4කදී අපි ලබා දීලා තියෙනවා. එක දීවරයෙකුට මේ වන විට 112,500ක වන්දි මුදලක් අපි ලබා දීලා තියෙනවා. ගරු මුළුසුනේ සභාපතිතුමියනි, අප ඉල්ලුම් කරපු මුදලෙන් දැනට අපට ලැබිලා තියෙන්නේ 31%ක මුදල් ප්‍රමාණයක් පමණයි. ඒ මුදල් ප්‍රමාණය හොඳින් කළමනාකරණය කරලා ඒ ජනතාවට, දීවර ජනතාවට මේ වන්දි ප්‍රදානයන් අපි මේ වන විට ඉටු කරලා තියෙනවා. අදත් අපේ අමාත්‍යාංශයේ 4වෙනි වටේ ක්‍රියාත්මක කරා. ඒ 4වෙනි වටේ ක්‍රියාත්මක කරනකොට මමත් මගේ ගරු කැබිනට් අමාත්‍යතුමත් අපි සියලු මාධ්‍ය කැඳෙව්වා. ඒ සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පැමිණලා හිටියා. ඒ සාකච්ඡාවෙන් පස්සේ අපි කිව්වා ඕනෑම ප්‍රශ්නයක් අහන්න මේ දීවර ශේෂ්ත්‍රයේ දීවර ජනතාවට, නැත්නම් මේ ශේෂ්ත්‍රයේ මොන හරි අපේ අමාත්‍යංශෙන් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් අපෙන් ප්‍රශ්න කරන්න කියලා අපි කිව්වා. අපි ඒ විදිහට මූණ දුන්නා, බොහොම හොඳින් පිළිතුරු දුන්නා. අපි අපේ කොටස අපි අවංකව ඉටු කරන්නට අපි සැලසුම් සහගතව අපි ඒ අවශ්‍ය කරන කටයුතු කරා. ඉතින් ඒක නිසා අපි කියනවා විපක්ෂයේ සමහර උදවියට, මම දන්නේ අනිත් ශේෂ්ත්‍රයන් පිළිබඳව, මේ දීවරයින්ගේ කරමතින් බලයට එන්න උත්සාහ ගන්න අය කමක් නැහැ, දීවර ජනතාවගේ ඡන්දෙන් Taman ඊළඟ ආණ්ඩුව නිර්මාණය කරගත්තට අපට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අසත්‍ය ප්‍රකාශ කරමින් ඒ දීවර ජනතාවගේ මිදී කඳු මතින් යම් කෙනෙක් බලයට එන්න උත්සාහ ගන්නවා නම් ඒක ඉතාමත්ම නිඳිත ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා අපි ඒ දීවර ජනතාවගේ අවශ්‍යතාවයන් බොහොම හොඳින් තේරුම් අරගෙන ඒ සිදුවෙච්ච බරපතල හානිය පිළිබඳව අවබෝධ කරගෙන අපි අපේ අමාත්‍යාංශයේ යුතුකම් කොටස අපි ඉටු කරා. දැන් මේ වන විට ලැබිලා තියෙන්නේ 31%ක මුදල් ප්‍රමාණයක් විතරයි අපි ඉල්ලපු. තව අපිට විශාල මුදලක් ලැබෙන්න තියෙනවා. හැබැයි ඒක අපිට ඕන විදිහට ලබා ගන්න බෑ. ඒක නීති ප්‍රතිමාර්ගෙන් නීතිය ක්‍රියාත්මක කළ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ අවශ්‍ය සහයෝගය අපි ලබා දීලා ඒ මුදල් ලැබුණාට පස්සේ මේ ප්‍රතිලාභීන්ට මේ වන්දි ප්‍රදානය අපි ලබා දීමට මේ වෙනුවට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වගකීතු විපක්ෂ නායකවරයෙක් හැටියට, මොකද අපි හැම වෙලාවම විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව නිරතුරුවම බොහොම අවධානයෙන් ඉන්නේ. විපක්ෂ නායකතුමාට මන් දන්නේ කවුරු කුමන ආකාරයෙන් යම් යම් වார்த்தාවල් දෙනවද කියලා, මේ වார்த்தා හරියට හොයලා බලලා එතුමා කතා කරනවද කියන එක පිළිබඳව අපිට ලොකු සැකයක් තියෙනවා. එතුමා වගකීතු කෙනෙක් හැටියට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ එතුමා ප්‍රකාශ කරනවා මුළු රටේම දීවරයින්ට හානි සිදුවද වන්දි හිමිවන්නේ මීගමුවේ සිට පානදුර දක්වා ප්‍රදේශයේ දීවරයින්ට පමණී කියලා එතුමා ප්‍රකාශයක් කරනවා. අපි පැහැදිලිවම කියන මේ අනතුරත් එක්ක, මේ විනාශයත් එක්ක දීවර තහනම් කලාපයක් බවට පත් කරා කළුතර, කොළඹ, ගම්පහ කියන මේ දිස්ත්‍රික්ක තුන. එතකොට අපි මුලින්ම ආරම්භ කරන්නේ ඒ වන්දි ප්‍රදානයන් නිකුත් කරන්නේ අන්න ඒ කලාපයේ ඉන්න අයට. මොකද ඒ අයට මාස කීපයක් තිස්සේ ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි එතනින් තමයි ආරම්භ කරේ. අපි විපක්ෂ නායකතුමාට වගකීමෙන් කියනවා මේ සම්බන්ධව බලපෑමක් සිදු වෙච්ච මේ රටේ ඉන්න සියලු දීවරයින්ට සහන ලබා දෙන්නට අපේ අමාත්‍යාංශයේ අපි මේ වන විට සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි නැව අසලට ගොස් සාම්පල් ලබා ගැනීමට නාරා ආයතන ඉදිරිපත් වුණේ නැහැ කියලා තවත් ප්‍රකාශයක් ඉදිරිපත් කරා ඉන්දුනිල් තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමා. මම දන්නේ නැහැ මන්ත්‍රීතුමා මොන විදියටද මේ පිළිබඳව කතා කරේ කියලා නාර ආයතනයේ මගේ යටතේ ගරු අමාත්‍යතුමා මට මේ විෂයපතේ බාර දීලා තියෙනවා. මම නාර ආයතනයට ක්ෂණිකව උපදෙස් දුන්නා මේ සිද්ධිය සිදුවෙච්ච මොහොතේ ඉඳලම ඉතාමත්ම වේගෙන් ක්‍රියාත්මක වෙලා මේ අවශ්‍ය කරන පරීක්ෂණ සමීක්ෂණ මේ සියලු දේවල් ටික ක්‍රියාත්මක කරන්න කියලා. ඒක නිසා අන්තිම වතාවටත් මේ අවසන් වරටත් 20යි 23 5යි 2 දිනත් නාරා ආයතනය ඒ නැවේ බඳ කොටසින් සාම්පල ලබාගෙන තිනවා. ඒ අවශ්‍ය කරන කටයුතු දැනටත් දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒක නිසා මම විපක්ෂයේ සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා වග කීමක් ඇතුව තමයි යම් යම් ප්‍රකාශ නිකුත් කරන්න කියලා. ඊළඟ කාර්යය තමයි දීවර අමාත්‍යාංශයේ මේ කටයුත්ත ආරම්භ කරපු අවස්ථාවේ ඉඳලා අද වෙනකන් මුළුසුනේ මගේ සභාපතිතුමියනි ජනතාවගේ කිසිම දීවර ජනතාවගේ කිසිම උද්ඝෝෂණයක් සිද්ධ වෙලා නැහැ. එහෙම සිද්ධියක් උනේ නැහැ. මොකද අපි ඉතාමත්ම කඩිනමින් ඒ අවශ්‍ය ඉලක්කගත වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන ගිය නිසා. ඒ වගේම අපි දීවර ජනතාවගේ දීවර ආම්පන්න විනාශ වූ අයට පවා මුදල් ලබා දීමට අපි අවශ්‍ය කරන කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ වගේම අපි පැහැදිලිවම කියනවා කිසිම දීවරයකට හානියක් සිදු නොවන විදියට ඒ දීවර ජනතාව අපි ආරක්ෂා කරන්නට අවශ්‍ය කරන කටයුතුත් අපි අමාත්‍යාංශයක් ඇටියට ඉටු කරා. ඒ වගේම අපි මේ රසායනික ද්‍රව්‍ය නිකුත් වුණා කියලා බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වෙනවත් එක්කම අපි ඒ දීවර කලාපේ තහනම් කලාපයක් කරා විතරක් නෙවෙයි අඩුම ගානේ ඒ මත්සෙයින් ආහාරයට ගැනීම පවා වළක්වීමට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. අන්න ඒ විදිහට යම් පිළිවෙලකට වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශය සිදු කරා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපි මේ ජනතාවට කිසිදු හානියක් කිසිදු අඩුපාඩුවක් සිද්ධ නොවන විදියට දීවර අමාත්‍යාංශයේ කටයුතු අපි ඉටු කරලා තියෙනවා ගරු මුළුසුනේ සභාපතිතුමියනි. ඒ නිසා සමහර අවස්ථාවලදී අපි මේ පිළිබඳව හරියට දැනුවත් නොකරොත් ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගෙනවා. ඒ වැරදි මතය ගොඩනැගීමත් එක්ක මං හිතන්නේ විපක්ෂයේ ඉන්න සමහර උදවියට තමන්ගේ බලාපොරොත්තු වෙන අර ඒගොල්ලෝ ගාව තියෙන වෙනම ඉලක්කයක් අරමුණක් ඒක වැරදි විදියට යන ගමන් කරන අරමුණක් ඉලක්කයක් ඒ අරමුණ ඉටු වෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මම මේ උත්තරීතර සභාවට මේ වාර්තාව සභාගත කරනවා මේ නෞකාව අනතුරුවත් එක ඒ ශේෂ්ත්‍රයට සිදු වූ ඍජු බලපෑම් සඳහා වන්දි ගෙවපු ආකාරයේ ඒකට පත් කරපු කමිටු පිළිබඳව ඒ කටයුතු කොහොමද ඉටු කරේ ඒක කොයි දිනවලදීද ඉටු කරේ ඒ දින වකවානුත් එක්ක මුළුසුනේ සභාපතිතුමියනි මම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඊට එහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලේ නාස්ති කරනවට වඩා හොඳයි. මොනවා හරි ගැටලුවක් තිබුණොත් දීවර අමාත්‍යාංශයේ අපි උත්තර දෙන්න මමත් ගරු අමාත්‍යතුමත් ලෑස්ති කියන පණිවිඩය ලබා දෙමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අපිට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මුළුසුනේ ගරු මන්ත්‍රීතුමියනි
සභාවේ මන්ත්‍රීතුමා විනාඩි 12ක් තියෙනවා.
බොහොම ස්තුතියි. මේ දින දෙක තුල කතා කරන්නේ මේ රටට සිද්ධ වෙච්ච මහා දෙවැන්ත අදටත් මතුවටත් ඉදිරියටත් සිද්ධ වෙමින් පවතින මහා දෙවැන්ත හානියක් පිළිබඳව සහ ඒ හානිය වෙනුවෙන් රටේ අනාගතයට විය යුතු සාධාරණය විශ්සිත කර ගැනීමෙන් දරන උත්සාහයක් ඇතියට. ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා උත්සාහ කරනම එහෙම දෙයක් වෙන්නේ නැහැ, එහෙම දෙයක් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියලා. අපි දැක්කා අධිකරණ ඇමතුමා පාර්ලිමේන්තු ස්ථාර නියෝග වරප්‍රසාද නඩුවේ අගතීන් සියල්ල පෙන්වා දීලා මේ අද සහ ඊයේ පවත්වන්න තිබුණු ඒ වටිනා කියන විවාදය කල් දමලා එහෙම නැත්නම් අත්හිටුවලා මේ අද දිනේ සහ ඊය දිනේ අනාවරණය වෙච්ච මහා දවන්ත සිද්ධාමයන් කුමන හෝදයකට වසන් කරන්නට මේ රටේ අනාගතේ වෙන්නේ. අර මොනසරේ මන්ත්‍රීතුමියනි අද අනාවරණය වෙනවා මේ නැව හානි වුණාට පස්සේ මේ වන්දී ගෙවීම සඳහා ඉංගලන්තයේ සිංගප්පූරුවත් අතර දානා වූ නඩුව වන්දි ගෙවන්නේ කොහොමද ප්‍රමාණය කියන කාරණේ ඒ සඳහා මැදිහත් වීමකට අපේ රටේ නීතිපති දෙමාපියන්තුවරත් අධිකරණ අමාත්‍යාංශයටත් නිහාකියව ලැබුණේ ඇයිදෝ කියන කාරණේ මට සැක පහළ වෙනවා මිසාර නියෝග ගෙනල්ලා නඩුගලුත්තක් නඩු නිමිත්තක් කියලා රටේ අධිකරණ ඇමතිවරයා උත්සාහයක යෙදෙන්නේ උත්සාහයක දරන්නේ සැබවින්ම මොනා වසන් කරන්නද කියන කාරණය. අපි පැහැදිලිව කියන්න ඕනි මේ පාරිසක හානිය හරහා මේ ගිනව ගිනි ගැනීම හරහා අපේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමා එතුමා කියනවා ධීවරයන්ට හානියක් උනේ නැහැ. වන්දි ගෙව්වයි කියන කාරණේ ඒක හොඳයි. හැබැයි මේ වෙනකොට සමුද්‍ර අභ්‍යන්තරයේ තුල තිබෙන විනාශ වෙමින් පවතින ඒ කාරණය පිළිබඳව හරි පිළිකාවක් වගේ මුලසනේ මන්ට. පිළිකාවට ලක්විච්ච රෝගෙක් ඒ පිළිකාව වර්ධනය වෙලා ඒ පිළිකාව වර්ධනය වෙලා ඒ ජීවිතයට සිද්ධ වෙන දැවැන්ත අමාරුව සහ ඒ ජීවිතේ නැතිවීම කොතෙක්ද කියන කාරණය පිළිබඳව අපි කල්පනා කරා. මේ වෙනකොට මේ මොහොත දක්වා ඉදිරියට සිද්ධ වෙන ඒ කාරණය පිළිබඳව අපිට කොතෙක්ද කියන කාරණය සිදු කරන්න පෑගරු රාජ්‍යවත්තුම කනගාටුව දෙන කාරණය මොකද්ද? අපි කියලා ලංකා මාතා මේ ලංකාව මාතාව හැටියට අපි ගත්තම මවට සිද්ධ වෙන හානිය සිදුවිච්ච අපරාධය ඒ වෙනුවෙන් ලැබෙන්න තියෙන වන්දිය තමන්ගේ අම්මට අසනීප වෙලා අසරණ වෙලා ඒ වෙනුවෙන් ලබා ගන්න තියෙන මුදල රක්ෂණය තවත් කවුරු හෝරි හොරා කාලා තමන්ගේ සාක්කුව පුරගන්න මොන වගේ ඛේදනීය දුක්ඛිත තැනකට මේ රටේ පාලකයන් හැටියට තමුන්වහන්සලා අපි කනගාටු වෙන්න ඕනේ. දැන් මේ මොකද්ද වෙන්නේ? මේ වෙන කාරණේ පිළිබඳව අපි කතා කරොත් මුනුසනේ ගරු මන්ත්‍රීතුමියනි හැමෝම හිතනවා දැන් මේ රටේ පරණ තත්ත්වේ නැහැයි කියලා. දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා කියලා. මොකද්ද පරණ තත්ත්වේ? පරණ තත්ත්වේ තමයි රට බංකොලොත් උනත් රටේ ජනතාව මහපාරේ මැරලා ගියත් දේශපාලන වශයෙන් පාරම්පරිකව තමන්ගේ පවුල් ආරක්ෂා කර වෙනින් හොරා කාලා රට විනාශ කරපේ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේක නතර වෙලා නැහැ මූලසනේ මන්ත්‍රීතුමනි. අනේක අපේ රටේ ජනතාවට කියන්නේ ඒක නතර වෙනවා නම් ඒක නතර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තිබෙනවා නම් ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මැදිහත් වීම අපි බය නැතුව කරනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? පහුගිය ආණ්ඩුවේ සිජ්ජවිච්ච ඝනදෙනුවක් ඒ ඝනදෙනුව වසන් කරන්න ඒ ඝනදෙනුව ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සිද්ධ කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවතු. සර් රටේ ජනතාව මේවා නෙමෙයි බලාපොරොත්තු වෙයි. අද ඔබ අපි දන්නා මුනුසරේ මන්ත්‍රීතුමනි තුන් වේල කන්න බෑ රටේ ජනතාව. තමගේ ජෛවික ජීවිත ගත කරන්න බෑ. හැබැයි එවැනි රටක මිනිස්සු දුක් විඳිනවා දැන දැන ඒ දුක් විඳින ජනතාවට අවශ්‍ය සහන සපයනවා කියන කාරණේ පැත්තක තියලා ලැබෙන්න තියෙන හානිය ලැබෙන්න තියෙන වන්දිය කරුණ හෝ සාක්කුවේ දාගෙන ඒක බෙදාගන්න හදනවා නම් කැබිනට් එකේ අත උසලා ඒක කොහොමද මේ රටේ ජනතාව උහුලන්නේ? රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ජනාධිපතිවරයා හරහා ආණ්ඩුව හරහා පරණ සුපුරුදු හොරකම් ටික නතර වෙලා ඒ සියලු දේවල් රටේ ජනතාවට සුබදායක විදියට දනුවන් අනාගතයට ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය. එම විශ්වාසයක් ගොඩනගෙන ඒක තමයි අපි පැහැදිලිව පෙන්වා දෙන රටේ පුරවැසියට. මේ වෙන දෙයක් නෙවෙයි වෙන්නේ. සාටක නාටක ඉවර වෙලා තිබෙනවා. දැන් ටයිකෝට් දාගත්ත ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඔහුගේ පිටිපස්සේ ඉන්නවා මේ රට බංකොලොත් කරපු රට විනාශ කරපු කොමිස්සරන් අල්ලස්සරන් ඒ කඳවුර නැවත වතාවක් රටේ ජනතාවට හෙන ගහලා ගියත් කමන්නේ ඔවුන්ට ලැබෙන තින දේ සාක්ෂි දා ගන්න ඕනි කියන අදහසෙන් ඉන්න කඳවුර. සා අධිකරණ ඇමතිවරයාගේ මේ හැසිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබෙනවා. එතුවා මේ විවාදයේ ආරම්භයේ ඉඳලම මේ විවාදයේ කල් දාන විවාදයේ කතා කරන්න එපයි කියන කාරණේ හරහාම ඔය අභ්‍යන්තරය තුළ විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා සදාචාර නැති දේශපාලනික වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවාද කියන කාරණේ අපිට තියෙනවා. අපි දන්නවා එතුමා වෘත්තීය නීතිඥයෙක්. එතුමා විතරක් නෙමෙයි එතුමාගේ පවුලේ අධිකරණ ඇමතුමාගේ පවුලේ බොහෝ දෙනා නීතිඥවරු. ඔවුන් මේ වෙනකොට නීතිය වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ නීතිය වෙනුවෙන් පෙනී හිටිනකොට මෙවැනි ජාත්‍යන්තර නීතියත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා ගණන්දිනකොට මේක ඩොලර්ස් වලින් ගෙවන්නේ. එවනම් මේ 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 අධිකරණ ඇමතිවරයා මේ මේ නඩුවේ සම්බන්ධ වෙන පුද්ගලයන් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට සැකයක් මතු වෙනවා. අධිකරණ ඇමතිවරයාගේ පවුලේ කවුරුන් හෝ මේ නඩු නිමිත්තේ හවුල්කාරයෙක් කියලා. රටට අහිමි වෙන්න තියෙන දේ, රටට ලැබෙන්න තියෙන දේ, මේ 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 අලාභය ඒ වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවාදයි කියන කාරණේ. එසේ ඒක අපිට සැකේ උපදින්නේ. දැන් අපි අද 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 අපේ අනුර කුමාර ශානායක මන්ත්‍රීතුමා පැහැදිලි කරන්න කිව්වා. දැන් මේ වන්දි ගෙවන්න තියෙන එකේදී මේ මේ නව සමාගම ගිහිල්ලා නඩුවක් දාලා තියෙන අපිට ගෙවන්න පුළුවන් එච්චරයි කියලා. හැබැයි මේ වෙනකන් කවුරුත් ගිහිල්ලා ඒකට අභියෝග කරන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් මේ මේවා අපි කතා කළ යුතු නැද්ද? මේවා පෙන්වා දිය යුතු නැද්ද ජනතා නියෝජිතයා? මේකේ මොකද්ද තියෙන්නේ? නඩුවට වාසියක් ලැබෙන්නේ? අවාසියක් ලැබෙන්නේ නැහැ. රටට වාසියක් ලැබෙන්නේ. එසා දීර්ඝ ලෙස අපි කල්පනා කරලා බැලුවම මහා විශාල අරුදු තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි අධිකරණ ඇමතිතුමා දැන් ආවා. එතුමා කියනෝ මේ ජූලි 9 සිදුවීම පිළිබඳව එදා කතා කරා. එතුමා තමයි ඉස්සල්ලාම මේ නෞකාවර විච්ච හානිය සහ මේ වන්දිය කොහෙද තැනක තියෙනවා, මුදලක් තියෙනවා, පුද්ගලයෙක් ළඟ තියෙනවා, account එකක තියෙනවා කියලා බෝම්බ ගෑව්වේ. ඒ හරහා තමයි මේ 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 නඩු 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 කාරණය වෙනත් පාර්ශවයකට යනවායි කියන කාරණේ කියන. හැබැයි එතුමාම දැන් කියන මේ කතා කරන්න එපා. මේ කතා කරන එක නඩුවට අගතියක් වෙනවා එක. ඉතින් කරු අධිකරණ ඇමතිතුමා ඔබතුමා සමහර කාරණා කියනකොට ඒවා තවත් නිවැරදි ලෙස මේ සමාජයේ දැනගත යුතුයි කියන කාරණේ කරා. දැන් 9 වෙනිදා ගෙවල් 100ක් ගිනිගත්ත. තවත් සජවේ ගෙවල් 100ක් ගිනි ගන්න සැලසුමක් ඇදුවා. ඒ සැලසුමේ අපේ ගෙවලුත් තිබුණා. එහෙමනම් ඒක බරපතල ප්‍රකාශයක් කරු ඇමතිතුමා. ඔබතුමා දැන් දන්නවා මේ 9 වෙනිදා සිදුවීම දක්වා ආපු ඒ සාමකාමී අරගලයේ මැද ඉඳපු මේ ගෙවල් ගිනි තියන සැලසුම් කරපු උදවිය, ඒ ගෙවල් 100ක් ගිනි තියපු උදවිය, ගෙවල් 100ක් ගිනි තියන හදපු කට්ටිය, ඒක දේශපාලන කඳවුරක්ද? එ නැත්නම් වෙනත් රසවාදී කඳවුරක්ද? එහෙනම් ඇයි පැහැදිලිව ඔබතුමා පාර්ලිමේන්තුවේ හාරි මෙන්න මේ කියන නියෝජනය, මෙන්න මේ කියන අහවලු තමයි මේ ගෙවල් 100ක් ගිනි තියලා ගෙවල් 100ක් ගිනි තියන හිටියේ කියන කාරණේ කියනවා වගේ. ඔබ අධිකරණ ඇමතිවරයා හැටියට ඔබෙන් අපි ඉල්ලීමක් කරනවා ඒ සාමකාමී අරගලයේ කරපු මෙරටේ උගත් වියත් බුද්ධිමත් ඒ සියලු සමාජයට සාධාරණයක් කරන්න. ඒ සාධාරණයක් කරලා මේ සාමකාමී අරගලයේ මැද ඉඳගෙන ඒ ඇතුළට ගිහිල්ලා ඒ කඩාකප්පල් කරලා ඒ ගිනි තියලා ගිනි දෙබිම් වලට ලක් කරන්න හිටපු ඒ කඳවුර කවුද කියලා සමාජයට මේ සාධාරණ කඳවුරට කියලා දෙන්නේ කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ 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 පෞගේ මේ 9 දක්වා තිබිච්ච ඒ අරගලේ බොහෝ දෙනා සම්බන්ධ වුණා. අපේ ඥාතිවරු, අපේ සහෝදරව කියලා සම්බන්ධ වුණා. මම සතුටු වෙනවා. අපට විරුද්ධව, අපේ වැඩපිළිවෙලට විරුද්ධව, අපේ ක්‍රියාදාමයන් වලට විරුද්ධව අපේම මිනිස්සු නැගිට්ටා, ගිහිල්ලා කෑ ගැව්වා, වීදි සටන් කරා. හැබැයි එයාලට ගිනි තිබන්න, ගෙවල් විනාශ කරන්න, දේපළ විනාශ කරන්න අවශ්‍යතාවය තිබුණේ නැහැ. හැබැයි අපි දන්නවා ඔබතුමා කියන විදියට, ඔබතුමා හිතන විදියට, ඔබතුමා මේ 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 හඳුනාගත්ත ඒ ත්‍රස්තවාදී කණ්ඩායම මේක ඇතුළේ ගිහිල්ලා දවසෙන් මේක විනාශ කරා මේ රටේ සාමකාමී අරගල. එහෙනම් ගරු අධිකරණ ඇමතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේක කවුරු හරි කිව්ව දෙයක් කියන කාරේ නොකිය ඔබතුමා උගත් ජනාධිපති නීතිඥයෙක් කරෙක් හැටියට මේ මැයි 9 වෙනිදා සිදුවීම සහ ඊට එහා යන තිබ සිදුවීම කරපු ඒ පාවාදීම කරපු, ඒ විනාශය කරපු, ඒ දේශපාලන නිවැරදිභාවය හදන්න තිබු ඒ කාරණේ විනාශ කරපු කඳවුර කවුද කියන කාරණේ මේ සභාව තුළ කියන්න. ඒක දැනගන්න ඕනේ. මොකද මේ රටේ උගත් වියත් වෝ සමාජයන් ඔබතුමා දන්නෝ ඒ නිර්පාක්ෂිකව සම්බන්ධ වුණා. මං හිතනවා ඔබතුමාගේ පවුලෙත් බොහෝ දෙනා අපි දැක්කයි අරගල භූමිය තුන ගිහිල්ලා ඒ අරගල හිටගත්තා. ඉතින් ඔවුන් ත්‍රස්තවාදීන්, ඔවුන් මිනිමරුවන්ද, ඔවුන් දේශපාලන වශයෙන් මේ ගින්තබිම වලට හවුල්ද කියන කාරණේ කියන්න මේක සාධාරණකොද මට එදා කතා කරන්න අවස්ථාව දුන්නේ නැති නිසා මම මෙහා නිසා ගරු අධිකරණ ඇමතුමා හැටියට මෙරටේ නීතිය භාරයේ ඇමතිවරයා හැටියට මේ නීතියේ විශ්වාසය ගොඩනැගෙන නීතිය ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙල ඔබතුමාගේ හැසිරීම සහ ඔබතුමාගේ ක්‍රියාදාමයන් තුළ තමයි ගොඩනැගෙන්නේ ඉෂා ගරු මොනසලේ මන්ත්‍රීතුමනි මගේ තමයි කාලේ අවසාන මේ නෞකාවේ වන්දිය ලබා ගන්න මේ මොහොතේ ඊටාත්ම වටිනාකමක් තියෙන ඔබ දන්නවා අපිට දැන් සංචිත අවශ්‍යතාවය තිබෙනවා ඒ වෙනම් ඒ වෙනුවෙන් පෙනී හිටිලා මෙරටේ අනාගත දරුවෝ වෙනුවෙන් මෙරටේ අනාගතය වෙනුවෙන් මේකට මැදිහත් වෙලා මේ කියන කාරණා ටික එකතු කරගෙන ඒ සියල්ල නඩුවට අවශ්‍ය වාසිදායකට සම්බන්ධ කරගෙන මේ නඩුවේ ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න මේ පරාජය බාර දෙන්න එපා මේක අපි කතා කරපු නිසා මේ කතා කරපු නිසා තමයි මේක පරාජය වුණේ කියලා යම් හේතුවක් හදලා අර පොකට් ගාපු හොරා කවුද කියන කාරණේ දන්න හොරා හොරා කියන කාරණේ චෝදනාව තිබෙනවා එයින් ඔබට කියලා මේක නිවැරදි පිරිසුදු ජයග්‍රහණයක් ඇටියට ලඟා කරන රටේ වෙනුවෙන් කියන කාරණේ ඉල්ලීම කරමි මම නීලා බොමත් ස්තුති
බොහොම ස්තුති ගරු නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි අද මේ විවාදයේ තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ණව ගැන වුණාට ආණ්ඩු පක්ෂයේ දිගින් දිගටම එක්ස්ප්‍රෙස් පර්ල් නැව හා එම්ටි ඩයමන්ඩ් නෞකා දෙකම පටලගත්ත නිසා මම මේ පළවෙනි නෞකාව ගැන යමක් කියලා කතාව පටන් ගන්නට ඕනේ. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමියනි 2020 ජූලි මාසේ 15 වෙනිදා මොරිෂස් කියන රට ආසන්නේ වකෂියෝ කියලා බඩු භාණ්ඩ ගෙන ඉන්න නැවක් ආපදාවකට ලක් වුණා. මේ නැව ආපදාවට ලක් වෙලා මෙට්‍රික් ටොන් 1000ක් තෙල් ඒ වෙරළට නිදහස් වුණා. මේක ඒ වෙලාවේ හැඳින්වුවේ පරිසරයට සාගරික පරිසරයේ සිද්ධ වෙච්ච විශාලතම හානිය කියලා. මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දන්න අය දන්නවා අවුරුද්දක විතර කාලයක් තිස්සේ මේක විශාල වශයෙන් කතාබහට ලක් වුණා. මේ නිව් ඩයමන්ඩ් කියන නැව ලංකාවේ වෙරළ ආසන්නේ ගිනිබත් වන්නේ මේ සිද්ධිය වෙලා හරියටම අවුරුද්දකට පස්සේ. 2020 2015 මොරිෂස් වල අනතුර සිද්ධ වෙනවා. 2021 සැප්තැම්බර් මාසේ 2020 අවුරුද්දකට පස්සේ නිව් ඩයමන්ඩ් වල අනතුර සිද්ධ වෙනවා. එතකොට අපිට ඉබීපා ආයතනයේ තිබිච්ච විශාලතම බයක් තමයි මේ වෙලාවේ අර මොරිෂස් වල තෙල් මෙට්‍රික් ටන් 1000ක් ලීක් වෙලා එතරම් විශාල අනතුරක් සිදු වුණා නම් තෙල් මෙට්‍රික් ටන් 270,000 අරගෙන යමින් තිබිච්ච තෙල් නැවක් ලංකාවේ මුහුදු තීරය තුල තෙල් කාන්දු වෙන පටන් ගත්තා නම් මොන වගේ අනතුරක්ද ඇති වෙන්නේ කියන එක මම හිතන්නේ මේ කතාව අහගෙන ඉන්න බුද්ධිමත් ජනතාවගේ අවධානය මම මේ බරපතල ප්‍රශ්නයට ගෙන එන්නට කැමතියි. මේ නැව යමින් තිබුණේ ඉන්දියාවට. ඉන්දියාවේ රිෆයිනරියකට තෙල් මෙට්‍රික් ටොන් 270,000 අරගෙන තමයි මේ නිව් ඩයමන්ඩ් නැව යමින් තිබුණේ. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ අපේ කැබිනට් මණ්ඩලය පත් කරලා නියෝජ්‍ය ඇමතිවරු පත් කරලා මම හිතන්නේ දවස් 17කට පස්සේ. මොකද අගෝස්තු මාසයේ මැතිවරණය අවසන් වෙන්නේ. අගෝස්තු 16 කැබිනට් මණ්ඩලය දියුරුම් දෙන්නේ මේක සැප්තැම්බර් 2. එතකොට මේ සිද්ධියට ඍජුවම සම්බන්ධ වෙන්නේ ජනාධිපතිතුමා. මොකද ජනාධිපතිතුමා තමයි මේ වෙලාවේ සම්පූර්ණ මේකේ පාලනයේ හිටිය මේ අලුත් මන්ත්‍රී ඇමතිවරු පත් වුණා පමණයි. ඒ නිසා ජනාධිපතිතුමා වහාම මේ සිද්ධිය දැනගත්ත ගමන්ම උපදෙස් දුන්නා විදේශ ලේකම්වරයාට. ඉන්දියාවට කතා කරලා ඉන්දියානු නාවික හමුදාවෙන් ඉන්දියානු කෝස්ට් ගාඩ් එකෙන් උදව් ගන්න කියලා මේ ගින්න නිවන්න. ඒ අනුව වහාම ඉන්දියානු නාවික හමුදාව ඇවිල්ලා අපේ නාවික හමුදාවට උදව් කරා මේ ගින්න නිවන්න. දින කීපයක් ගියා ගින්න නිවාගත්තා. ඒ අතරේ සාකච්ඡාවක් ඇති වුණා. දැන් මොකද කරන්නේ? ඒ වෙලාවේ නාවික හමුදාව අපිට කිව්වා දැන් මුහුද රළු වෙන පටන් ගන්න තියෙනවා. මේ මුහුද රළු වෙන නිසා මේ නැව එක තැනක තියෙන්නේ නැහැ. ගින්න නිවන අතරෙම නැව චංචල්න වෙනවා. නැව ටිකින් ටික ලංකාවේ වෙරළ පැත්තට ගහගෙන එන්න අනතුරක් තිබෙනවා කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මුලාසුනාරුඩ මන්ත්‍රීතුමියනි ටොන් 270,000 තෙල් අරගෙන යන මේ නැව. අර 10 අර්චන ප්‍රශ්න මොරිෂස් වල ඇති වුණා නම් මේ නැව අපේ වෙරළට ගහගෙන ඇවිල්ලා වෙරළ හිර වෙලා තෙල් කාන්දුවක් වුණා නම් මොනතරම් මහා බරපතල විනාශයක් සිද්ධ වෙන්න තිබ්බද? එහෙම දෙයක් වුණා නම් අද මේ අපි මේ පාර්ලිමේන්තේ කතා කරන්නේ මොන වගේ දෙයක්ද? මෙන්න මේ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ නැව ඉක්මනට අරින්න කියලා. ජනාධිපතිතුමා කිව්වා නැවාරින්න කියලා. ජනාධිපතිතුමා නැවාරින්න කියනකොට ජනාධිපතිතුමා කිව්වේ මොකද්ද? ජනාධිපතිතුමා කිව්වා මේ වියදම සම්බන්ධ ඩිපොසිට් එකක් තියාගෙන මේ නැවාරින්න කියලා. මට ඉතාමත්ම කනගාටුයි අපේ අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ එතුමා මේක වරද්දවගෙන තියෙනවා. මේක ඉතාමත කරපු දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. නැවත් එතුමා මේක වරද්දගෙන එතුමා මොකද්ද කියන්නේ? එතුමා කියනවා ජනාධිපතිතුමා නියෝග කරා කියලා මේ අනතුරෙන් මෙන්න මෙන්න මේ විජයදාසතුමාත් මේක කතාව. නැව ඉවත් කරන්න නම් අත්‍යවශ්‍ය කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බව පැහැදිලි කරන නියෝගයකට ඇත. එනම් ශ්‍රී ලංකා මුහුදු පරිසර පද්ධතියේ සිදු ඇති හානිය සම්බන්ධයෙන් මුළු වන්දි මුදල ලංකාවේ තැන්පත් කළ යුතු බව. ජනාධිපතිතුමා එච්චර මෝඩද? මේ නැව ගිරිගෙන නැව යවන්න කලින් මේකෙන් වෙච්ච සමස්ත වන්දිය ගණනය කරන්න පුළුවන් මොන සැකරයටද? එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දිය ගණනය කරන්න අවුරුදු කීයක් ගියාද? අවුරුදු දෙකක් ගියා. එක්ස්ප්‍රෙස්ලා 40 දෙනෙක් වාඩි වෙලා මේ පායතන පුළුවන්ට පැය 24කින් ගණනය කරලා කියන්නේ මේ වන්දියම ගත කියලා. ඒක නෙවෙයි මුලාසුරණ මන්ත්‍රීතුමනි කිව්වේ. කිව්වේ ඩිපොසිට් එකක් තියාගන්න මේ ගින්නට අපිට ගිය වියදම මේක නිවන්න ගෙවන්න කියලා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්මයාම සභාගත කර විදේශ ලේකම්වරයා නාවික හමුදාපතිවරයාට අරලා තියෙන ලියුම මොකක්ද ඒක කියන්නේ? ඒකේ පැහැදිලිවම කියනවා HE the president directed me to inform you that this ship should be moved out because of the rough weather conditions කියලා. කොටිම කියනවා නම් එතුමා කියන්නේ ජනාධිපතිතුමා මට නියෝග කියලා තියෙනවා ඔබට නියෝග දෙන්න කියලා මේ නැව ඉක්මනට ඉවත් කරන්න. මොකද මුහුද රළුවෙමින් පවතිනවා. ආබාධයට ලක් වෙච්ච නැවක් මෙතන තබා ගැනීම අවදානමක් කියලා. ඕනේ මුලයක් තියෙන මිනිකට තේරෙනවද මේකෙන් තමයි හරිද කියලා වෙලාවේ. මේ නැව අනතුරකට ලක් වෙලා තියෙනවා. මේක පාවෙල ලංකාවේ වෙරළට එන්නිට තියෙනවා. එහෙමනම් දියුතු හොඳම උපදේශය තමයි වෙලාවෙතුමා දීලා තින්නේ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර අධිකරණ ඇමතිතුමාම කියනවා වගේ අධිකරණ ඇමතිතුමා කියනනේ කොන්දේසි දෙකක් තිබුණා කියලා. එකක් මේ ඩිපොසිට් එකක් තියාගන්න. එතන ඩිපොසිට් එක එතුමා පටලගෙන තියෙනවා. ඩිපොසිට් එක කිව්වේ මේ සමස්ත හානිය නෙවෙයි කියන එක ඕනගෙන තේරෙනවා. එතුමාට වර්ධින්න නැති එක ප්‍රශ්නයක් නේ. ඩිපොසිට් එක කියලා කිව්වේ වියදම දෙවෙනි එක නීතිපති උපදෙස් ගන්න කියලා. ඉතින් ඒ නීතිපති උපදෙස් ගත්තද ඩිපොසිට් එක තියාගෙනද ඇරිය කියන කතන්දරේ අහන්න ඕනේ කාගෙන්ද? අහන්න ඕනේ නියෝගයේ දුර්ලභ පුද්ගලයාගෙන්. ඒ නියෝගය ලිඛිතව තියෙනවා. ඒ නියෝගයේ ලිඛිතව සභාගත කරලා තියෙනවා. එහෙමනම් කතා කරන්න ඕනේ නියෝගයේ මැද මිස නියෝගයට කලින් අරයා කිව්වේ මොකද්ද, මෙයා කිව්වේ මොකද්ද, ඔයාගේ අදහස මොකද්ද කියලා. ගරු මුලාසුනාට මන්ත්‍රීතුමනි බෝඩ් එකක ව්‍යාපාරයක බෝඩ් මීටින් එක සාකච්ඡා කරනකොට විවිධ මත ප්‍රකාශ වෙනවා. අවසාන තීන්දුවට එරෙහිව බව මත ප්‍රකාශ වෙනවා. නමුත් තීන්දුව ගත්තට පස්සේ වැදගත් වෙන්නේ තීන්දුව. It is only the final decision that matters. Not what people discuss, not what people thought, not what people said. It is such a shame that in this parliament, some people are talking about what was discussed. What was discussed is totally immaterial. What matters is what is the order given. A very clear order has been given by the foreign secretary to the Navy commander to take the ship away. That's the final decision. If you want, you go and challenge that decision. That decision is given to the foreign secretary. If you want to challenge the foreign secretary, challenge his minister also. Who was the minister at that time? The minister was the current prime minister, Honorable Dinesh Gunawardena. Lekamwariya wahimisa waradak karala thiyenada kiyala ahaganna onna ge mantri amathiwaryagen ahanna adala amathiwaryagen kohath inna rajyamathurin ahanna epa. Eka deshapalanikarane kirimak. ඒක අනවශ්‍ය විදිහට මේ ප්‍රශ්නෙට අනික් අය පටලවා ගන්න උත්සාහ කිරීමක්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේවා කරන්න ගිහලා දැන් නරියා පඹගාලේ පැටලන වගේ පඹගාලේ පැටලලා ඉන්නේ. මේක දේශපාලනීකරණය කරන්න ගියා, මේක මඩ ගහන්න ගියා, අනිමිසු මේක පටලවා ගන්න ගියා. අන්තිමට මේ මොකද වෙලා තියෙන්නේ? මේ විවාදයක් ඇති වෙලා තියෙන රටේ. දැන් මේක හරිද වැරදිද, මේක විවාද කරන එක සුදුසුද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කවුද මේ තත්ත්වය ඇති කරගත්තේ? කවුද මේ රටේ මේ වගේ ආන්දෝලනයක් ඇති කරගත්තේ? මේ වගේ ආන්දෝලන ප්‍රකාශ කරාම මිනිස්සු මේවල් එල්ලෙනව නේද? මිනිස්සුගේ චරිත ඝාතනය වෙනව නේද? ගරු මුලාසුරණ මන්ත්‍රීතුමනි නාලක ගොඩිව කියලා කියන්නේ තඹ සත්‍ය කරගන් කර මිනිහ නෙවෙයි. ඒක මට කියන්න පුළුවන්, අනිකට පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. මට විරුද්ධ විමර්ශන නමයක් පටන් ගත්තා යහපාල නාන්දු. විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ ඇමතිව පටන් ගන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිව පටන් ගන්නකොට අයිය පටන් ගත්තේ මහ බැඳුම් කර මංකොල්ලට විරුද්ධව කතා කරපු නිසා. රජයේ නිලධාරියෙක් ඉවත්වෙච්ච නිලධාරියෙක් මහ බැඳුම් කර මංකොල්ල ගැන කතා කරපු නිසා මාර්තු මාසෙ වෙනකම් මට කිසිම චෝදනාවක් නැහැ. මාර්තු මාසෙන් පස්සේ විමර්ශන 9යි. ඒ 9 කිසිම දෙයක් අද උනතුරු ඔප්පු කරපු චෝදනාවක් නැහැ.
ගර්භාන්තිතු මට විනාඩි 2යි.
අවුරුදු 7ක් නඩු කිව්වා. අවුරුදු 7ක් නඩු කිව්ව කවුද? නීතිපති දෙපාර්තමේන්තුව. ඔය එක්ස්ප්‍රෙස් පර්ල් සිද්ධිය දැන් පෞගේ කාලේ කතා කරද්දී මම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක නඩු කියනවා. ගියා මේ අවුරුද්දේ නඩු ඉවරනේ. නිදොස්කර නිදහස් ජනාධිපති කොමිෂන් කියලා මේක සම්පූර්ණ දේශපාලනිකරණයක් කියලා. එහෙමයි අපෙන් පලිගත්තේ. අපිට තියෙන්නේ හම්බ කරපු දෙකට කීර්තිනාමේ විතරයි. ඉතුරු දෙයක් හම්බ කරලා තියෙන දේශපාලනේ නෙවෙයි. හම්බ කරලා තියෙන දේශපාලනට එන්න කලින් ඉගෙනගෙන විශේෂ හයක උපාධි ලබාගෙන ලංකාව විතර නෙවෙයි පිටරටට වැඩ කරලා හම්බ කරපු දෙයක් මිස දේශපාලනේ හම්බ කරපු දෙයක් නැහැ. ඒ වගේ චරිත ඝාතනය කරන්න එන්නපා මේ කැත විදියට. එහෙම කරන්න ගියොත් ඒක පළදෙනවා. පළදෙනවා විතර නෙවෙයි අපිත් මේවට ප්‍රතිචාර දෙනවා. ඒකයි මේ කිව්වේ. අද නරිය පඹගාලේ පැටලනවාගේ පඹගාලේ පැටලලා ඉන්නේ. අර කී දෙනෙක් කිව්වද දැන් පිප්පකොට් කාර්ය කතාව? අනික් කැටන් කිල්ල දික් කරනවා වගේ නෙවෙයි මේ ඇඟිලි අනුපතරත් හැරෙනවා. විලාසර මතුරු මට විනාඩියක් දෙන්න. කවුරුහරි අල්ලසක් දුන්නා නම් අල්ලස දෙන්නේ මොකටද? අල්ලස දෙන්නේ නීතිපති පරිතුමිට බලපෑම් කරන්න. අල්ලස දෙන්නේ අර එංගලන්තේ අර නඩුවට ඇඟිලි නොගා ඉන්න කියලා කියන්නේ. අදවතුරු ගිහිලා නැහනේ. ඒකට සම්බන්ධ වෙලා නැහනේ. අර වන්දි සීමාව සීමා කරන නඩුවට අදවතුරු ගිහිලා නැහන. අන්න ඒවට තමයි අල්ලස දෙන්නේ. ඒකත් එක්ක ලංකාවේ නඩු පොරනතු සිංගප්පූරුවට ගෙනෙන්න තමයි අල්ලස දෙන්නේ. මේ අපිටත් කියන්න පුළුවන්. මං කාටවත් ඇඟිලි දික් කරන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්න පුළුවන් දේවල්. ඒ නිසා ෆයිනලි ඇයි සේ please at least try to bring some dignity to this parliament now. The people are rejected this parliament. People are rejected these people because of the way people are behaving, because of the way people are talking. Let us change that. When the people outside are saying 225 people inside this parliament are rogues, you are adding to that by just speculating, pointing fingers at innocent people. You are adding to that. Don't do that. By doing that, you are shaming yourself. Thank you very much.
Thank you. ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා.
මාගෙන කරපු සදාන සම්බන්ධව මම ප්‍රකාශ කරන්න ඕන ගරු සභාපතිතුමියනි, ඊයේ රීති ප්‍රශ්නයක් මතු කරලා මේ කරුණු සාකච්ඡා කිරීම වළක්වන්න මම කටයුතු කරයි කියලා ලොකු චෝදනාවක් ඉදිරිපත් වුණා. මම රීති ප්‍රශ්නේ මතු කෙරුවේ මගේ හිතුමනාපයට නෙවෙයි, අපේ ස්ථාවර නියෝග අනුව අධිකරණයක පැවැතෙන නඩු කටයුතු පිළිබඳව මේ සභාව කටයුතු කළ යුතු ආකාරය මේ ස්ථාවර නියෝගවල තියෙනවා. එතකොට ඒ කාරණය අධිකරණ ඇමතිවරයා විදියට මගේ යුතුකම විදියට මම මේ සභාවේ මතු කරා. එතකොට ඊට පස්සේ ගරු කථානායකතුමා පක්ෂනායක රැස්වීමක් තියලා ඒකෙදි එකගතාවයකට ආවා. ස්ථාවර නියෝගවලට අනුකූලව නඩුවට අගතියක් නොවන ආකාරයට පමණක් කතා කරන්න එකඟයි කියලා. දර මම ගත්ත ස්ථාවර නියෝගයේ නීත්‍යානුකූල නැත්තම් ඒක අසාධාරණ එකක් නම් ඇයි ගරු විපක්ෂනායකතුමා ප්‍රමුඛ සියලුම පක්ෂනායකතුමාලා පිළිගත්තේ ස්ථාවර නියෝග අනුව නඩුවට අගතියක් නොවන විදියට නඩුවේ හරය ගැන කතා නොකර මේ විවාදය තියමුයි කියලා? ඉතින් මගේ තර්කය වැරදි නම් එහෙම එකඟතාවයකට එන්න ඕනේ නැහැ. ඒ අනුව ගරු සභාපතිතුමියනි, අපි දැක්කා සමහර ගරු මන්ත්‍රීතුමන්ලා ඒකට ගරු කරමින් ඒ ආකාරයට කතා කරා. සමහර අය ඒ එකඟතාවය ගණන් නොගෙන නඩුවට අගතිදායක ලෙසත් කතා කරා. නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා කියපු කාරණය ගරු සභාපතිතුමියනි, මම මගේ යුතුකම තමයි මේ නඩු පැවරීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරපු ආකාරය පිළිබඳව මේ සභාව සහ රට දැනුවත් කිරීම. එතකොට ප්‍රශ්නයක් මතු වුණා, නිව් ඩයමන්ඩ් නෞකාව අනතුර නිසා සිදුවෙච්ච හානි සම්බන්ධව. මේ වෙනකොට අපි කොළඹ මහාධිකරණයේ වාණිජ මහාධිකරණ නඩු තුනක් පවරලා තියෙනවා. එතකොට මේ නඩු තුන ගෙන යෑමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. එක නඩුවක දීවර ජනතාවට වෙච්ච අලාභය පිළිබඳව පවරපු නඩුවේ සිතාසි බාර දීලත් ඒ උදවිය අධිකරණයටවත් එන්නේ නැහැ. ඒ නිසා මේ නඩු තුනේ සිංගප්පූරු සමාගම් වලට සිතාසි බාරදීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒවායි නඩු තීන්දුව ලබා ගත්තත් කාට විරුද්ධව මේක ක්‍රියාත්මක කරලද මුදල් අය කරගන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම මේ බොහොම මෑත කාලෙකදී මේ වගකීම බාරගත්තේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධීකරණය කරන්න. මේ කටයුත්ත කරපු කාලේ ඇමතිකම් කරපු අය, රාජ්‍ය ඇමතිකම් කරපු අය එහා පැත්තේ ඉඳගෙන අද මේ විවේචනය කරනවා. ඉතින් මේක ප්‍රමාදයි කියනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්න තිබුණා. ඒගොල්ල කරලා ගියා නම් මට මේ ප්‍රශ්නෙකට කරගහන්න ඕනේ වෙන්නේ නැහැ. ඒගොල්ල ඒක කරලා නොගියපු නිසා තමයි මට මේ ප්‍රශ්නෙට කරගහන්න වෙලා තිබෙන්නේ. ගරු මහාචාර්ය GLP රිෂ්මතිතුමා ඒ ඇමති මණ්ඩලයේ හිටපු නීති විශාරදවරයෙක්. ඉතින් එතුමාගේ කාලේ මේ විදේශ රටවල නීතිඥවරුන් යොමුකරන දාපු කැබිනට් පත්‍රය එතුමාල්ලම අනුමත කරලා තියෙනවා.
ගරු මාධ්‍යතුමා කෙටියෙන් කියන්න.
අපි කෙටියෙන් මම අපේ අයගෙන් අපේ වෙලාවෙන් අඩු කරන්න ඔබතුමිය. එතකොට දැන් එතුමන්ලා එදා අනුමත කරපු දේවල්ම තමයි ඊයේ කියන්නේ මේව වැරදි කියලා. ඉතින් දැන් නාලකගොඩේ හා මන්ත්‍රීතුමා ගැන මම කිව්වේ අපිට මේ නඩු තුනක් ලංකාවේ පවර්ලත් ගරු සභාපතිතුමියනේ මේක ඉදිරියට ගෙනියන්න බැරි කරලා අපි හිර වෙලා තියෙනවා යම් තැනක අපිට අලාභය කරගන්න බැරුව. ඒකට එක හේතුවක් තමයි මමයි ප්‍රශ්න කරේ මීප ආයතනයේ සභාපතිතුමියගෙන් අපිට මේ මුදල් අය කරගන්න මේ මිනිසුන්ගේ පස්සේ නඩු දදා යන්න හේතුවක් තිබ්බේ නැහැ. මොකද ඒ නැව තිබුණේ අපේ මුදු කලාපේ. එතකොට ඇයි මේ නැවට යන්න දුන්නේ? එතුමිය තමයි අපිට දැනුම් දුන්නේ මේ නැවට යන්න දුන්නේ. එවකට රාජ්‍ය ඇමති, විෂය භාර ඇමති, නාලක ගොඩහේවා ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා විදියට එතුමියට දැනුම් දුන්නා. හිටපු ජනාධිපතිතුමා නියෝගයක් දීලා තියෙනවායි කියලා නැවට යන්න දෙන්න. ඒ අනුව තමයි නැවට යන්න දුන්නේ කියලා. ඉතින් ඒ සභාපතිතුමියගේ මං ඇහුවා කෝයේ නියෝගය? ඒ සභාපතිතුමිය එතුමියගේ දුරකථනයෙන් අරගෙන ඊමේල් එක මට පෙන්නුවා. ඒකේ තියෙනවා ජයන්ත කොළඹගේ මැතිතුමා විසින් ඊමේල් එකක් එවලා ජනාධිපතිතුමා නියෝගයක් කරයි කියලා මෙහෙම නැවට යන්න දෙන්න කියලා. ඉතින් මට සභාපතිතුමියත් එක්ක මේක ගැන තර්ක කරලා ඇති වැඩක් නැහැ. ඒක නිසා මම මට ලොකු සැකයක් මතු වුණා. මම දන්නවා ජනාධිපතිලා නාවික හමුදාපති වලට නියෝග දෙන ආකාරය ගැන අපිට අලුතෙන් අත්දැකීම් ලබන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා. ඒක නිසා තමයි හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් මම ඇහුවේ මෙහෙම නියෝගයක් ඔබතුමා දුන්නද? මේක මේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඉතින් එතුමාගේ එතුමා අහපු එක මගෙන් නැවත අහපු ප්‍රශ්නේ තමයි ආරක්ෂක ඇමතිවරයා විදියට මම දෙනවද නියෝග විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හරහා? ආරක්ෂක ඇමතිවරයා නියෝග දෙන්නේ ආරක්ෂක ලේකම් හරහා. ඉතින් ඔය කාරණේ මම සභාවට කිව්වා. ඉතින් ඒක නිසා ඔබතුමා මාත් එක්ක වෛර බැඳින්න එපා. මට ලැබුණු තොරතුරු මම කවුරුවත් වෙනේ දේශයෙන් කතා කරේ නැහැ. මට මේ සභාවේ 224 ත් එක්ක කිසි තරහක් වෛරයක් නැහැ. අපිටත් මඩ ගහලා තියෙන ඕන තරම් තියෙනවා. අනිත් එක දැන් මේ අධිකරණ ඇමතිවරයා විදිහට මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩු කාලේ ඔබතුමාට විරුද්ධ නඩු 9ක්ද 10ක්ද තියෙනවායි කියලා කියනවා. ඔබතුමා දන්නවා අධිකරණ ඇමතිවරයාගේ කාර්යභාරය. ඔබතුමා හොඳ උද්ගත් බුද්ධිමත් මහාචාර්යවරයෙක්. අධිකරණ ඇමතිට පුළුවන්ද උමනෝ කාර්යනය පිළිබඳව පරීක්ෂණ පටන් ගන්න? අධිකරණ ඇමතිට පුළුවන්ද පොලිසියට නියෝග දෙන්න අහවල් දෙ කරන්න කියලා? ගරු සභාපතිතුමියනේ, පොලිසිය විසින් යම් අපරාධමය කාර්යනයක් සම්බන්ධව වාර්තා වුණාම ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වලා නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පවරනවා. නීතිපතිතුමා ඇවිල්ලා මගෙන් අවසර ගන්නවද නඩු පවරන්න? නැත්තම් මාව දැනුවත් කරනවද අපිට මෙහෙම නඩුවක් ඇවිල්ලා තියෙනවා මේක ෆයිල් ගොනු කරන්නද කියලා? අවදාවත් කරු සභාපතිතුමියනේ, නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව නඩු පැවරීම පිළිබඳව මම අද වෙනතේ ප්‍රශ්නයක් කරලත් නැහැ. ඒගොල්ලන්ට නියෝග දීලත් නැහැ. සමහරලාට පහුගිය ආණ්ඩුවේ මාව එළියට දාන කාලෙදී ඔය කියන සමහර මන්ත්‍රීලා මට දීපු එක කරපු එක චෝදනාවක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කටයුතු අපිට ඕන විදිහට හසුරවලා දෙන්නේ නැහැ කියලා. මම ඒක කරන්නේ නැහැ. මම කිව්ව පැහැදිලිව නීතිපති දෙපාර්තමේන්තුවත් මම සලකන්නේ අධිකරණයක් විදිහට. නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව තීන්දුව තීරණ ගන්න බලය දීනවා. නමුත් මේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉතාමත් අසාධාරණ විදිහට, දේශ සහගත විදිහට මේ සංවාදයේ පුරාවට ගරු සභාපතිතුමනි නොයෙකුත් මඩ ප්‍රචාර එල්ල කරා. මේ කාරණය එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ අධිකරණ මේ කටයුතු පිළිබඳව අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමා විදියට අජිත් මාන්නම්පෙරුම් මහත්මයා මට මේක දෙනකොට මෙන්න මේක ගිනුම, මෙන්න මේක මුදල, මේක දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නඩු මෙහෙවන නීතිඥයාට, ඒ මේ ගිනුමේ නම තියෙන්නේ නීතිඥයාගේ ඥාතියා. ඉතින් ගරු සභාපතිතුමියනි, අධිකරණ ඇමතිවරයාට මට මේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ සභාපතිවරයෙක් එහෙම තොරතුරක් දුන්නම මට කළ මා කළ යුත්තේ කුමක්ද? මා කළ යුතු දේ තමයි මම CID එකටයි පොලිස්පතිටයි ඒ තොරතුරු ලබා දුන්නා. ඒක අධිකරණයටත් වාර්තා කරා. ඒ පිළිබඳව පරීක්ෂණයක් වෙමින් පවතිනවා. එතකොට ගරු සභාපතිතුමනි, ඔය කාරණේ ඕකම මට දීලා ඊට පස්සේ මටත් මඩ ප්‍රචාරයක් ගෙනිච්චා. මේ පිළිබඳව නීතිමය පියවර ගන්න නැත්නම් අධිකරණ ඇමතිලා තල්ලස් අරගෙනයි කියලා. ඉතින් මම මට ලැබුණු තොරතුර මගේ යටතේ තිබෙන දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ල අල්ලස් ගත්තයි කියලා මට තොරතුරු බැංකු ගිණුමක් එක්ක දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ වගකීම දරන සභාපති. හැබැයි ඒ සභාපති ගැන මම කියන්නට ඕන, ඒ සභාපති මේ නැව් රක්ෂණ සමාගමේ ඒජන්තවරයෙක්ද කියන කාරණය පිළිබඳව බරපතල සැකයක් තියෙනවා. හේතුව අපි නඩු පවරන්නට කලින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් එම නඩු කටයුතු කරන නිලධාරි මහත්මයක් ඒ උදවියත් මේ සාගර නීතිපලද පස්වත් උපාධි ලැබපු මේ විෂය දන්න අය ඒ උදවිය ගෙනල්ලා ඒ උදවිය කාරක සභාවට ගෙනල්ලා නැව් සමාගම සහ රක්ෂණ සමාගමේ අයිතිවාසිකම් බලන නීතිඥවරු 6 දෙනෙක්ගේ කණ්ඩායමකුත් ගෙනල්ලා තියාගෙන නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා නඩු දාන්නේ කොහෙද, ඇයි එහෙ දාන්නේ, මොන පදනමක් මතද? එතකොට ගරු සභාපතිතුමියනි ප්‍රමාදය ගැන කියනවා. නීතිපති දෙපාර්තමේන්තුවට වරින් වර වාර්තා ඉදිරිපත් කරා. ඒ මුල් වාර්තාව පිළිබඳව ඒකේ තිබුණු සංඛ්‍යාලේඛන පිළිබඳ අපි සෑහීමකට පත්ුනේ නැහැ.
මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ඔව්. ගරු සභාපතිතුමියනි මේ පළවෙනි වාර්තාව අනුව අපි නඩු පැවරුවා නම් නඩු පවරන්න ඕන ඇමරිකානු ඩොලර් බිලියන 1.9කට. පළවෙනි වාර්තාව අනුව අපිට ඒක පිළිගන්න බෑ. අපි දන්නවා වෙච්ච අලාභය ඊට වැඩිය වැඩි. ඒ අනුව තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව වෙච්ච හානිය අධ්‍යයනය කරලා අපි නෙමෙයි විශේෂඥයෝ 40 දෙනෙක්. ඉතින් ඒ 40 දෙනා තමයි දුන්නේ 6.4 බිලියන් අපිට අලාභයක්
ලැබුණේ.
ඒ අනුව ජනවාරි 13 වෙනිදා වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුව අප්‍රේල් 25 නඩු පැවරුවා. ඊට කලින් කැබිනට් මණ්ඩලයට ගතා ගණනාවක් යන්න සිද්ධ වුණා. මොකද අපිට බ්‍රිතාන්‍යයේ නීතිඥ සමාගමක් අල්ලගන්න ඕන කම තිබුණා, සිංගප්පූර් නීතිඥ සමාගම, ඒ වගේම ඕස්ට්‍රේලියානු උපදේශක දෙන නීතිඥ සංගම් පිළිබඳව කැබිනට් මණ්ඩලයෙන් සියලු අවසර ගන්න සිද්ධ වුණා.
ගරුනාලක ගොඩ හේව මම කෙටියෙන්
කියන්නේ බුරසුල මන්ත්‍රීතුමනි ඔබතුමිය එතුමාට කෙටියෙන් කියන්න කිව්වේ නැහැ නේ. අපිට මෙතුමා දැන් මං ගැන මගේ නම සඳහන් කළා මේ පාර්ලිමේන්තුවේ පැය ගාණක් කතා කරලා තියෙනවා. ඒ නිසා මට දෙන්න එකට උත්තර දෙන්න අවස්ථාවක් නැත්. ඒක අසාධාරණයි නේ. මෙතුමා විනාඩි මං ගඩන් කරලා විනාඩි 12කට කතා කරා. පළමුව මම කියන්න ඕනේ ගරු විජිදාස මේ රාජපක්ෂ මන්ත්‍රීතුමනි මට ඔබතුමා වයසට යන පටන් ගත්තා. මොකද ඔබතුමා උගාදේවල් පැටලෙනවා. ඒක කනගාටු කරුණක් ඉදින් කරන් දෙන්නේ ඒක ඉදින් සබහාධර්මයේ. මොකද මම දැන් කතා කරනකොට පළවෙනිම කාරණේ මම කිසි වෙලාවකුවේ නැහැ මට නඩු නමයක් තියෙනවා කියලා. ඔබතුමා ඒක පව පටලා ගන්නවා. මම කිව්වා මට විමර්ශන නමයක් තියෙනවා කියලා. තිබුණා කියලා. ඒ විමර්ශනත් දැන් ඉවරයි. ඒ විමර්ශන කරලා යහපාලන ආණ්ඩුවෙන් ඒ විමර්ශන කිසිම දෙයක් ඔප්පු කරන්න බැරුව අතහැරියා. ඊට පස්සේ තමයි එක නඩුවක් දාලා ඒකත් පරදුනේ. ඒකයි මම කිව්වේ ඉන්සාව මේ පටලා ගන්න එපා. ඔබතුමා මට විශාල අසාධාරණයක් කරනවා. මොකද නැවත නැවත මගේ නම ගෙනල්ලා මේ විවිධ දේවල් කතා කරනවා අහන් ඉන්න මිනිස්සුන්ගේ මේවට මම සම්බන්ධයක් නැහැ. මම සුද්ධ සිංහලෙන් පැහැදිලිව ඉංග්‍රීසියෙන් කිව්වා. මේකට මගේ තියෙන සම්බන්ධය මොකද විනාඩියක් දෙන්න. නියෝගේ දීලා තියෙන්නේ විදේශ ඇමති විදේශ ලේකම් නම් කොහෙවත් ඉන්න සභාපතිනියක් කියන කතාව අදාළ නැහැ මෙතන. නියෝගේ දීලා තියෙන්නේ විදේශ ලේකම් නම් ඒක ඔබතුමා සභාගත කරා නම් ඒක තමයි ෆයිනල් කන්ක්ලූෂන් එක. ඒක තමයි ෆයිනල් කන්ක්ලූෂන්. ඒක වැරදි නම් ගිහිල්ලා එතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. එතුමාට විරුද්ධව හොයලා බලන්න. එතුමාට විරුද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙම කිව්වේ නැත්නම් මේ වෙන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තියෙන්න බෑ. එහෙම එතුමා එහෙම කිව්වේ නැහැ කියලා. එහෙම කියලා නැහැ
නේ.
The only evidence that we have is that documented email. That is the final.
බොහොම ස්තුතියි. ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබට විනාඩි
සභාපතිතුමනි මම මේ ප්‍රශ්නය මතු කරන්නේ ඔබතුමිය මෝඩාසිරි ඉන්න නිසා. මොකද දැන් ඊයේ දිනේදී අධිකරණ ඇමතිතුමා මේ විවාදය ආරම්භ කරනකොට නීතිමය ප්‍රශ්න මතු කරා නඩුවට අගතියක් වෙනවා කියලා මේ නඩුව ගැන සාකච්ඡා කළොත්. නමුත් සභාපතිතුමියනි මේ අධිකරණ ඇමතිතුමාම තමයි එක්ස්ප්‍රෙස් පාල් සිද්ධිය ගැන මීට පෙර වතාවේදී අර මිලියන 250 කතන්දර එහෙම කියලා මේ සභාවේ කතා කරන්න පටන් ගත්තේ. එතකොට අධිකරණ ඇමතිතුමා එක්ස්ප්‍රෙස් පාල් එක කතා කරනකොට නඩුවට අගතියක් නැහැ. හැබැයි මුළු පාර්ලිමේන්තුව විවාද කරන නඩුවට අගතියක් තියෙනවා. ඒක වෙන්න බෑනේ. මම ඔබතුමිය මුලසෙදි කියන්නේ අමාත්‍යවරයෙක් කිව්වම අගතියක් නොවෙන්නයි සභාව විවාද කරනකොට අගතියක් තියෙන කාරණේ ඩබල් ස්ටෑන්ඩඩ්ස්. ඒ නිසා අපි කියන්නේ අගතියක් නම් අධිකරණ ඇමතිතුමා කිව්වත් අගතිය.
අගතියක් නම් සභාව වැඩකරත් අගති. හැබැයි දැන් මෙතන වෙලා තියෙන සභාපතිතුමියනි අධිකරණ ඇමතුමා මොන හරි කිව්වොත් අගතියක් නැහැ. හැබැයි විරුද්ධ පක්ෂය කතා කරන ලැගතිය.
හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා අද විනාඩි 16ක ගරු ඇමතුමා මේක විවාදයක් කරගන්න එපා මේ වෙලාවේ. ඉතාමත්ම කෙටියෙන් කියන්න ඔබට විනාඩි ඔබට ගොඩක් කාලය ලබා දුන්නා.
ගරු සභාපතිතුමියනි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා විදිහට මට මේ තොරතුරු ලබා දුන්නට පස්සේ ඒ පිළිබඳව මම පියවර ගත්තා. ඒ පිළිබඳව මේ සභාව දැනුවත් කරා. මොකද ඩබල් ස්ටෑන්ඩඩ්. මම දැනගත්ත තොරතුරු කොහොමද ඒකනේ.
හරි, බොහොම ස්තුතියි ගරු ගුණතිලක රාජපක්ෂ මහත්මයා. විනාඩි 16ක කාලයක් තියෙනවා.
මූල ආසනයේ ඔබ වන තර්මන්තුමියනි, ඊයේ දිනේ මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීරු 225ටම විශේෂ වූ දවසක්. ඒ අපත් එක්ක අප සමග එකට හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ කූරතර ඝාතනය සිද්ධ වෙල ඊට වසරයි. එනිසා මේ අවස්ථාවේදී බෞද්ධෙක් හැදියට එතුමා නැවත මතක් කරමින් එතුමාට මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින් අපේ ආගම අනුව එතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඊයේ දිනේ සහ අද දිනේ මේ ආරම්භ කළ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිළිබඳව පයිතන ඊයේ රාත්‍රී 8:10 වෙනකන් විවාද කරා. දැන් අදත් කොච්චර වෙනකන් විවාද කරයිද දන්නේ නැහැ. ඉතින් මගේ අදහස දැන් මේ වැඩේ සිද්ධ වෙලා අවසානයි. දැන් මේ සිද්ධ වෙලා අවසාන වෙච්ච මේ නැවේ ප්‍රශ්නේ අර මඩේ දමා හොදලා ආයේ මඩේ දානවා වගේ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ සටක් හැටියට හිතුවොත් දේශපාලන පක්ෂ අමතක කරලා රටට සිදිවෙච්ච මහා අගතිය පිළිබඳව රටක් හැටියට අපි හිතුවොත් ඇත්තටම අපිට ඒ ඉල්ලා තියෙන වන්දි මුදල බිලියන 6.4 ඒ මුදල අපිට ගන්නේ කොහොමද කියන එකයි ලබා ගන්න කෙසේදයි අපි එක්කහුවෙල අපි සටන් කරන්න ඕනේ. මොකද අපේ IMF මුදලටත් වඩා ලොකු මුදලක් තමයි අපිට ලැබෙන්නේ. මතන මේ මුදල මේ වෙලාවේ හැටියට අපේ රටට ලැබුණොත් මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්න ගැටලු රාශියක් විසඳා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයින් අගතියටපත් පිරිසට විශේෂයෙන් ධීවර ජනතාව ඇතුළු අද ධීවර රාජ්‍ය ඇමතුමක් ද ප්‍රකාශයක් කළා. වට 4කින් පමණ මේ අගතියටපත් ධීවර ජනතාව වෙනුවෙන් අද දිනේ ප්‍රධානයා කරබවට දැන් මීට ඉස්සර කතා කරපු අපේ හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා ප්‍රකාශ කරා මේ නැවට යන්න දුන්නේ හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කියලා. මම අහන්නේ එහෙම නැව නිදහස් කරන්න ජයනාත් කොළඹගේට බලයක් තියනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ නිසා ඒ වෙලාවේ ඒ බලය අභියෝගයට ලක් කරන්න ඇමතිතුමාට පුළුවන්කම තිබුණා. එදා මම හිතන්නේ මේ පිළිබඳව කිසිවක් කතා නොකර අද මේ පිළිබඳව කතා කරනවා නම් ඒක මම හිතන්නේ හාස්‍යයක් කොට සලකන විදිහටයි මා විශ්වාස කරන්නේ. මේ සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තුවේදී අපේ ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම විදේශ කටයුතු අමාත්‍ය අලි ශබ්‍රි මැතිතුමා පැහැදිලිව නිරවුල් මේ සභාව දැනුවත් කරා මේ ප්‍රශ්න පිළිබඳව. ඒ නිසා මේක සිංගප්පූරුවේ නඩු දානවාද, එංගලන්තේ නඩු දානවාද, තූත්තුකුඩියේ නඩු දානවාද කියන එක නෙවෙයි අපිට ප්‍රශ්නේ. මේක ලංකාවේ මම හිතන්නේ මේ මේ වගේ නඩුවක් අපිට ආව මං හිතන විදිහට පළවෙනි වතාව. ඒකෝල මේ ලංකාවේ නීචිත මහත්තුරු 44 දෙනෙක් එක්කවෙල නිර්දේශයක් දීලා තියෙනවා නීතිපතිතුමාට මේ නඩුව ඒ සිංගප්පූරුවේ විභාග කරන එක වැදගත් කියලා. මොකද මේ ඉතින් ඉස්සර මේ අය මේ වාගේ සම්බන්ධ නඩුවට පෙනී නොසිටිය නිසා අපිට ලංකාවේද සිංගප්පූරුවේද කියන ප්‍රශ්නේ නෙවෙයි මේ ඉල්ලා ඇති මේ මුදල අපිට ලැබෙනවා නම් මම හිතන්නේ ඒකේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් අපිට පේනවා කොහේ හරි යම් ප්‍රමාදයක් තියෙනවා කියලා. ඒ ප්‍රමාදය වළක්වා ගන්න තමයි අපි පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම එක්කහුවෙලා කටයුතු කළ යුත්තේ. මම දන්නවා පහුගිය ඒ කලබල සමයේ අරගලයේ සමයේ අපේ මන්ත්‍රීවරුගේ 73ක් ගෙවල් ගිනිපත් කරා. ඉතින් අද වෙනකොටත් ඒ වන්දි මුදල් ගෙවල නැහැ. ඒ මන්ත්‍රීවරුට සමහර අයට මම දන්නවා අදටත් ඉන්න හිටින තැනක් නැහැ. එතකොට මෙතන කොහේ හරි ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදේ අපි කොතනද වැරද්ද අන්න එතනයි හදාගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ ප්‍රශ්නෙටත් අවුරුදු දෙකක් ගත වුණා කියලා කියනවා. ඉතින් අවුරුදු දෙකක් හරි ගත වෙලා ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ මේකට නඩුවක් නැතුව නිකම්ම නිකම් මේකත් ලිස්සල යයි කියලා. කොහොමද දැන් නඩුවක් දාලා තියෙනවා? හැබැයි එතනත් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයට වකියුත්තේ කවුද කියලා හොයලා බලලා අපි ඒ පිළිබඳව අපි කටයුතු කිරීම තමයි මම හිතන්නේ මේ රට වෙනුවෙන් ගන්නා වූ වැදගත් තීරණයක් හැටියට මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේදී අපි පටු දේශපාලන කණ්ණාඩි වලින් බලන්නේ නැතුව රටක් හැටියට බලලා රට තවත් යන්තම් අලුගසා නැගිටින්න පටන් ගත්ත මේ වෙලාවේ අර මොකද්ද කතාවක් වාගේ අර කොරේ පිටර මරේ වාගේ මේ ප්‍රශ්නත් දඩබිම්මා කරගෙන මේක දිගින් දිගටම මේක සාකච්ඡා කරගෙන විවාද කරමින් කාලේ නවස්ති කිරීම එච්චර යෝග්‍ය කටයුත්තක් නෙවෙයි. ඒක මම කිවි ඊරෑත් 8:10 වෙනතුරු මේ විවාදේ ගියා. ඒ නිසා මේක මං හිතන්නේ නැහැ හතේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේකෙන් කවුරු හෝ වේවා යමක් අරන් තියෙනවා නම් අපේ අධිකරණ ඇමතුම ප්‍රකාශ කළ ආකාරයට ඒ අයතුමා කිව්වා පොලිස් මූලස්ථානයේ පැමිණි කළ නඩු දාන්න කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් අපි බලමු අපි ටිකක් ඉවසමු මේ අය නීතියේ ඉදිරියට ගෙනල්ලා කොයි තරාතිරමක වුණත් රටට අගතියක් කරා නම් ඒ වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම මම හිතන්නේ කවුරුත් ඒකට අකමැති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේදී අපි හත වෙනියෙන් මේ ප්‍රශ්නේ දියා බැලිය යුතුයි කියන මතේ තමයි මට මන්ත්‍රීවරයෙක් වශයෙන් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ ප්‍රශ්නේ ගැන අපි කොච්චර කතා කරත් ප්‍රශ්නේ එතරම්මයි. ඉතින් අපි මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ගොඩ දාගන්න. සිංගප්පූරුවේ ඒ නීතිඥ සමාගමට මේ නඩුව බාදීලා තියෙන්නේ මම හිතන්නේ නීතිපතිතුමා මේකට හොදට හොයලා බලල ප්‍රමාද වුණාට අපේ නීතිඥ ලංකාවේ දක්ෂ නීතිඥ මහත්වරුන්ගේ අහල උපදෙස් අරන් ඒ විදිහට තමයි සිංගප්පූරුවේ ඒ සමාගමකට මේක බාදීලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් අද පිළිගත් ආයතනයකට. ඉතින් අපි ඒ නිසා මේ ගැන අපිට හිතන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් මේ ගමේ මිනිස්සු ගමේ ගොඩේ අය මේ අපි සන්ඩවින සන්ඩවිල්ල ඒ අයි දන්නේ නැහැ. මේකදී නොයෙක් නොයෙක් එක එක්කනාට ඇංගිල දික්කනට වඩා මේ ප්‍රශ්නය අපි විසඳගත්තොත් හොඳයි කියන එකයි මගේ හැඟීම. එද අපිට මේ සම්බන්ධව අපි පරිසර පැත්තෙන් ගත්තොත් අපිට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හානියට වගකිය යුතු පරිසරය විනාශ වීම සම්බන්ධව ඒ අයම මේ නඩුව නවත්තන්න යම් යම් යටිකුට්ටු වැඩ සමහර නිලධාරීන් කරනවා නම් අපි එයාට මතක් කරන්න ඕන. ඕගොල්ලන්ට කොයි වෙලාවේ හරි බුදුදහමේ අනුව ditta ධම්ම වේදිනිය කර්මය පිටිපස්සෙන් එනවා කියන එකත් අපි එයාට මතක් කරන්න ඕන. මට මතකයි අරගලේ සම්බන්ධ සමහර අයට ඒ ditta ධම්ම වේදිනිය කර්මය පිටිපස්සෙන් ඇවිල්ලා මේ ලෝකෙන් සමහර අය තුරන් වුණා. ඒක හොඳයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ වාගේ වරද්දක් කළොත් ඒක තමන් පිටිපස්සේ එන බව ඒ අය ඒ වැරදි කරපු අය සිහියට තබා ගත්තොත් හොඳයි කියන එකයි මගේ මතය. ඒ නිසා අපි මේ ප්‍රශ්නේදී මම මුලින් කිව්ව ආකාරයට සතක් හැටියට බලල අපිට මේ රටට ගත හැකි ඒ උපරිම වන්දිය ලබාගන්න කටයුතු කරමි කියලා මං සියලු පක්ෂ විපක්ෂ ඔබ සියලු දෙනාගෙන්ම තම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නිසා අද රටේ ප්‍රශ්න රාශියකට විසඳුම් ලැබෙමින් පවතින මොහොතක් මේක. පහුගිය කාලේ අපි දැක්කා මිට මාස 7කට අඩකට උඩදී අපි රටේ ජනතාව පාට බැස්ස හැටි. ඒ ජනතාව පාට බැස්ස එකේ අපි නරකක් දකින්නේ නැහැ. ඒ වෙලාවේ ජීවත් වීමේ අයිතිය ඉල්ලලා තමයි ඒ අය පාට බැස්සේ. නමුත් සමහර දේශපාල පක්ෂ මේක තමන්ගේ වාසියට හරව ගන්න ගිහිල්ලා වෙච්ච දේත් ඔය ගෝල් පේස් එක පැත්තේ අපි දැක්කා. එදා යම් විදිහකින් ඒ අරගල කරුවන් උතර හොදායත් ඉන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් අද මේ වෙනකොට මේක අර ලිබියාවේ මුවම්ම ගඩාපි ඒ වගේම ඉරාකේ සදාම් හුසේන් ඒ දෙන්නා ගහල මරල කබේකින් තමයි පාරේ අදගෙන ගියේ. ඒ වගේ සමහර කොටස් විපක්ෂයේ කබේකුත් ගෙරලා තියෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදා ජනාධිපති කාර්යාලයේ ඉන්නකොට තා විනාඩි 10ක් 15ක් පරක්කු වුණා නම් එතුමත් මරල කබේකින් ඇදගෙන ගිහිල්ලා කාලකන්ණී සතුටක් ලබා ගන්න හිටපු පිරිසක් ගැනකුත් දැන් දැන් ආවරණය වෙනවා. අපේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නවේ සැඟවුණු තැන් ඒ පොත මම ටිකක් කියෙව්වා. ඒ පොතෙත් අපිට යම් යම් කරුණු තියෙනවා. ඒ කුමන්ත්‍රණේ පිටිපස්ස හිටියේ කවුද, ඒ කුමන්ත්‍රණෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක අපිට
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
ලක්ෂ දක්ෂේ පැහැදිලි වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඉඳලා මේ රටේ ඒ කරන්න ගිය විනාශය මං හිතන්නේ වෙන පැත්තකට හැරිලා වර්තමාන ජනාධිපතිතුමා මේ රට බාර අරන් එතුමා අපි දන්නවා සියලුම පක්ෂේ පක්ෂවලට ආරාධනය කරා. නමුත් ඒ ආරාධනා පිළිගත්තද නැද්ද මම දන්නේ නැහැ. කෙසේ හෝ එතුමා එක මන්ත්‍රී ආසනයක් තියාගෙන මේ කෙටි කාලය තුළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියකට පිළියම් ලැබල දුන්නා. අපි ඒ ගැන සතුටු වෙනවා රටක් හැටියට. විශේෂයෙන් අපි දන්නවා දැන් ඉන්දර පෝලිම් නැහැ. ගෑස් පෝලිම් නැහැ, පොහොර පෝලිම් නැහැ, ජනතාවට යම් සහන ලැබෙමින් පවතින අවස්ථාවක්. එනිසා අපිට පුළුවන් වුණා බෞද්ධයෝ හැටියට මෙවර සිංහල අලුත් අවුරුද්ද අපි අවුරුදු දෙකකට පස්සේ හොඳින් සැමරුවා. ලංකාව පුරා ග්‍රාමසේවක වසම් 14,220ක අපිට පුළුවන් වුණා සිංහල අවුරුද්ද සපරන්න. ඒ වගේම තමයි බෞද්ධයෝ හැටියට අපිට මේර පුළුවන් වුණා වෙසක් අවුරුද්දට වඩා ඉහළින් වෙසක් සමරන්න. මේ රටේ ජනතාව ආගන්තුක සත්කාරයට ලැබි ජනතාවක් හැටියට මා හිතන්නේ රට තුල 15,000කට එහා දන්සල් ලැබලා දුන්නා. ඉතින් රටේ අපිට ඇත්තටම මම අර කිව්වා වගේ කොළේලියක් දැල්වෙමින් තියෙන මොහොතක්. ඒ නිසා මේ රට අවුල් නොකර ඉදිරියේදී මැතිවරණෙයි ලබන අවුරුද්දේ මේ මැතිවරණයට අපි තරඟ කරමු. තරඟ කරලා තම තමන්ගේ ශක්තිය පෙන්නල
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ශක්තිය පෙන්නල තමන්ට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒකට තව කල් තියෙනවා. ඒ නිසා දැන් මේ මැතිවරණ ගැන කතා නොකර රට ගැන හිතල රටක් තිබ්බොත් තමයි අපි මැතිවරණයකට හරි ඕන දෙයකට අපි යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මට කාලය ලබා දීම පිළිබඳව තුමිට බොහොම ස්තුතියි.
ගරු අරුන්දික ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා.
සභාපතිතුමිය ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේදී මේ අවස්ථාව ගත්තේ මේ අදාළ විෂය රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අද දිනේදී තිබ්බා මේ නිව් ඩයමන්ඩ් නැව පිළිබඳව නඩුව. දැන් මේ එකක් තමයි අපේ නීතිපති දෙපාර්තමේන්තුව කියන එක කාරණාවක් තමයි අපි මොන විදියට නඩු දැම්මත් මේ සමන් සර්ව් කළා. සත්ත සිතාසි අවල ඒගොල්ලෝ සිතාසි පිළිගන්න අරගන්න නැතුව එන්නේ නැතුව හිටියොත් මේ දාන නඩුව එකකින්වත් වැඩක් නැහැ කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ නඩුව සභාපතිතුමීනි අපි ජයග්‍රහණය කළත් සමාන කළ අපි ජයග්‍රහණය කළත් මේක එක්ස්කියුට් කරන්න අපි හිතමු ලංකාවේ නඩුව දාලා ලංකාවේ නඩුව අපි ජයග්‍රහණය කරත් මේක එක්ස්කියුට් කරන්න වෙන්නේ සිංගප්පූරුවේදී. මොකද නැව් සමාගම සිංගප්පූරු සමාගමක් නිසා මේ නැව් සමාගම ඊළඟට මේකට ඔබ්ජෙක්ට් කරොත් අපිට නැවතවතාවක් ගිහිල්ලා සිංගප්පූරුවේ මේක මුල ඉඳලම නැවතවතාවක් මේ ඉතා විශාල වියදමක් කරලා මේක සිංගප්පූරු අධිකරණයක මේ කාරණාව ඉදිරිපත් කරලා කටයුතු කරන්න වෙනවා කියන කාරණාව. එතකොට අපි මම විශේෂයෙන්ම ඉල්ලනවා අපි මමත් පෞද්ගලික මතය මගේත් පෞද්ගලික මතය තිබ්බේ මේ නඩුව ලංකාවේ දාන්න ඕනේ කියලා. නමුත් මේ නීතිපති දෙපාර්තමේන්තුව මේ කියන කරුණු පිළිබඳව මොකද ඒ අය තමයි මේ කියන කරුණු විග්‍රහ කරන්නේ. අදත් නඩුවක් තියෙන ඒ නඩුවටත් ඒ මිනිස්සු එන්නේ නැත්තම් මේක විශාල කේදවාචකයක් වෙනවා. ඒක නිසා එකක් තමයි අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් වගකීමෙන් ඉල්ලනවා අර මහා බ්‍රිතාන්‍යයේ දැනට තියෙන ලිමිටේෂන් සම්බන්ධයෙන් තියෙන නඩුවට ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු කළේ ඒ නඩුව එතන දාලා තියෙන නඩුව කොහොම හරි ඒක ඉවර කර ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ සිංගප්පූරුවට යමේ වගකීමත් එක්කලා මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බැඳලා ඉන්නවා. ඒක ඒ වගකීම කරයි. ඒක නිසා අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව විශ්වාසයක් තියාගමු. අපි සියලු දෙනාම මහජන නියෝජිතයෝ හැටියට නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සහයෝගය ලබා දෙමු. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ඒ විශ්වාසය තියාගමු කියන කාරණාව විතරයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ.
බොහොම ස්තුතියි.